ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
සුදානම් වෙමු. හැමනම් අදත් මේ වෙනකොට මේ සතිය පුරාම ලෝකයේ විශේෂයෙන් අවධානයට ලක්වන තොරතුරු පිළිබඳව සාකච්ඡා කරන්න සතියේ ලොව වටා විදේශ විත්ති සමාලෝචනය. අපි ලංකාවට සම්බන්ධ තොරතුරු තියෙනකොට ලෝකයෙන් වාර්තා වෙනකොට ඒ සම්බන්ධව ප්‍රමුඛයෙන් කතා බහ කරනවා මේ විශේෂාංගෙන්. එවන්නක් අදත් අපිට හමු වෙනවා යුරෝපා සංගම් ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිෂන් සභාව එකතු වෙලා සිදු කරපු සාකච්ඡාවක් හරහා. යුරෝපා කොමිසම ශ්‍රී ලංකාවට යම් යම් නියෝග නිකුත් කරලා තියෙනවා, මෙන්න මේවා සම්පූර්ණ කළ යුතුයි කියලා. අපි දන්නවා මීට කලින් ඔය GSP සහනය පිළිබඳව එහෙම සාකච්ඡා කළා. ලංකාවේ මත්ස්‍ය ප්‍රශ්නය දිගින් දිගටම ඇදී ගියා. මොකද යුරෝපා සංගමය GSP සහනය අහෝසි කරපු හින්දා මත්ස්‍ය අපනයන කටයුතු වලට බාධා පැමිණුණා. මේ වගේ නොයෙකුත් තත්ත්ව හින්දා. නමුත් ලංකාවේ සිදුවන මානව හිමිකම් සම්බන්ධව අවධානය යොමු කරමින් මේ සම්බන්ධව විශේෂිතව යම් නියෝග නිකුත් කරන්න මේ වෙනකොට කටයුතු කරලා තියෙනවා කියලා අපිට ආරංචි වෙනවා මේ සාකච්ඡාව හරහා. අපි එතනින් අද දවසේදී සාකච්ඡාව ආරම්භ කරමු. සුපුරුදු විදිහට තොරතුරු වාර්තාකරණයට සූදානම් සිටිනවා AFP ප්‍රවෘත්ති ජාලාවේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල්, ආයුබෝවන්.
ආයුබෝවන් දිලරුක්ෂි.
මුලින්ම දැනගන්න කැමති මේ සාකච්ඡාවේ ප්‍රතිඵල විදිහට මොනවද වාර්තා වෙන්නේ කියලා.
දිලරුක්ෂි, මේක අඟහරුවාද තිබිච්ච රැස්වීම. මේක බ්‍රසල්ස් නුවර තමයි පැවැත්වුනේ. මෙහිදී යුරෝපා සංගමයත් ශ්‍රී ලංකාවත් තමන්ගේ ඒකාබද්ධ කොමිසමේ ක්‍රියාකාරකම් සමාලෝචනට ලක් කළයි කියලා වාර්තා වෙන්නේ. මෙතනදී විශේෂයෙන්ම යුරෝපා සංගමය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්, මානව හිමිකම් සම්බන්ධයෙන්, ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ කටයුතු, නීතිය ආධිපත්‍ය, අන්න ඔය වගේ ප්‍රධාන කාරණා පිළිබඳ දැඩි සමාලෝචනයකට ලක් කළයි කියලයි සඳහන් වෙන්නේ. මෙතනදී යුරෝපා සංගමයත් ඒ වගේම ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශත් එකතුව ඔවුන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කළා. මේ නිවේදනයෙන් සඳහන් කළා මේ සමාලෝචනයේදී මේ විශේෂ ඒකාබද්ධ කොමිෂන් සභාවේ කටයුතු වලදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් යම්කිසි විදිහකට යුරෝපා සංගමේ කනස්සල්ලක් පළවුණයි කියලා. මෙතනදී මීට කලින් අවස්ථාවලදී ශ්‍රී ලංකාව ලබා දුන්නු ප්‍රතිඥා, මානවයිසික අයිතිවාසිකම් සුරැකීම, ඒ වගේම ත්‍රස්තවාදී මැඩලීමේ පනත සංශෝධනය කිරීම හෝ ඒ වෙනුවට වෙනත් ජාත්‍යන්තර වශයෙන් පිළිගත හැකි ත්‍රස්තවාදී මැඩලීමේ අලුත් අනපනත් හඳුන්වා දෙනවයි කියලා මීට කලින් ලබා දුන්නු ඒ ප්‍රතිඥා, ඒවා සම්බන්ධයෙන් සාකච්ඡා වුණයි කියලා මෙතනදී සඳහන් වෙනවා. ශ්‍රී ලංකාව තමන් මෙතෙක් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම, ඒ වගේම නීතිය ආධිපත්‍ය පිළිබඳ කරුණු ප්‍රකාශ කළයි කියලා ශ්‍රී ලංකාව පැත්තෙන් ප්‍රකාශ වෙනවා. නමුත් යුරෝපා සංවිධානය මේ දැනට අත්පත් කරගෙන තියෙන ප්‍රගතිය පිළිබඳ කනස්සල්ල පළ කළයි කියලා සඳහන් වෙනවා. ඉතින් මේකෙන් අදහස් වෙන්නේ ශ්‍රී ලංකාව තවදුරටත් ප්‍රතිසංස්කරණ කිරීමට අවශ්‍යයි, විශේෂයෙන්ම නීති දැනට තියෙන අනපනත් සංශෝධනය කිරීම අවශ්‍යයි කියලා. ඉතින් එතනදී ශ්‍රී ලංකාව පෙන්වා දීලා තියෙනවා ත්‍රස්තවාදී මැඩලීමේ පනත 1979 ශ්‍රී ලංකාව ඇති කරගත්තු ත්‍රස්තවාදී මැඩලීමේ පනත මේ වෙනකොට සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඒ පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් කළයි කියලා. මෙතනදී යුරෝපා සංවිධානය සඳහන් කළා තියෙනවා මේ ඉදිරිපත් කළ තියෙන ත්‍රස්තවාදී මැඩලීමේ පනතේ ඒ සංශෝධන ප්‍රමාණවත් නොවේ කියලා. ඉතින් බොහොම දැඩි ලෙස ශ්‍රී ලංකාව දැනට ආරම්භ කළ තියෙන ඒ සංශෝධන විවේචනය කරයි කියලත් කියනවා. ඒකම මීට කලින් අවස්ථාවලදී යුරෝපා සංගමයට ලබා දුන්නු ප්‍රතිඥා, විශේෂයෙන්ම පොලිසිය ත්‍රස්තවාදී මැඩලීමේ පනත භාවිතා කරන්නේ නැහැයි කියලා මීට කලින් යුරෝපා සංගමයට ලබා දුන්නු ප්‍රතිඥා, ඒවට අනුකූලව කටයුතු කළේ කැහැයි කියන චෝදනාවත් එල්ල කළා තියෙනවා. ඒ අතරතුරේම යුරෝපා සංගමයේ පුරහම LTT සංවිධානයේ තහනමට ලක් කිරීමට යුරෝපා සංගමයේ ගත්ත පියවර ශ්‍රී ලංකාව අගෙයීමට ලක් කළයි කියලත් මෙතන සඳහන් වෙනවා. ඊට අමතරව ද්විපාර්ෂික වෙළඳාම පිළිබඳවත් යම්කිසි සාකච්ඡාවක් ඇති වෙලා තියෙනවා. මේ වෙනකොට ශ්‍රී ලංකා රජය භාණ්ඩ ආනයනය කිරීම යම්කිසි සීමාවන් වලට ලක් කළා තියෙනවා. ඉතින් මේ සීමාවන් පුළුවන් තරම් ඉක්මනින් ඉවත් කරන්න ඕනේ කියලා යුරෝපා සංගමය බලපෑමක් කරයි කියලා සඳහන් වෙනවා. නමුත් මෙතනදී ශ්‍රී ලංකාව කොරෝනා අර්බුදයෙන් පස්සේ රටේ දැනට ඇති වෙලා තියෙන විදේශ විනිමය අර්බුදය නිසා මේ තහනම පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවය පෙන්වා දුන්නයි කියලා තමයි සඳහන් වෙන්නේ. නමුත් ඉදිරියේදී මේ තහනම ලිහිල් කරලා නිදහස් වෙළඳාම ඇති කිරීමට කටයුතු කරන්න ඕනේ කියලත් යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට දන්වලා තියෙනවා, නැත්නම් බලපෑම් කරයි කියලා. කෙසේ වෙතත් මේ සමාලෝචනෙන් පස්සේ ශ්‍රී ලංකාව තවදුරටත් මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් තව ඉදිරි පියවර ගන්නවයි කියන ප්‍රතිඥාව ශ්‍රී ලංකාව යුරෝපා සංගමයට ලබා දීලා තියෙනවා.
මීලඟට මගේ අවධානය යොමු වෙන්නේ මේ වෙනකොට ඇත්තටම මේ රැල්ලක් විදිහට ලෝකයේ ව්‍යාප්ත වෙමින් පවතින මේ විවිධ රටවල ඒ රජයන් විසින් පනවන කොවිඩ් සීමා කිරීම, කොවිඩ් නීති සම්බන්ධව උද්ඝෝෂණය කරමින් යන මේ උද්ඝෝෂණ රැලි මාලාව. මේක මේ කැනඩාවෙන් ආරම්භ වෙනවා ට්‍රක් රථ රියදුරු වර්ජනයක් විදිහට. ඊට පස්සේ අපිට මේක වාර්තා වෙනවා මල් මේ නවසීලන්තෙන්. නවසීලන්තයේ පාර්ලිමේන්තුව ඉදිරිපිට කඳවුරු බැඳගෙන මේ සඳහා මේ විරෝධතාව දක්වනවා. ඊට පස්සේ දැන් මේක මේ යුරෝපයටත් පැතිරිලා ගිහිල්ලා අපිට වාර්තා වෙනවා ප්‍රංශයේ ට්‍රක් රථ රියදුරුත් මේ සම්බන්ධව උද්ඝෝෂණයක් කරනවා. තවත් යුරෝපා රටවල් වලට මේක පැතිරෙමින් තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. මොකක් තමයි මේ රැල්ල? දැන් එතකොට මේ සඳහා ඒ රාජ්‍යයන් ක්‍රියා කරන්නේ කොහොමද මේ අවස්ථාවේද කියලා දැනගන්න කැමතියි.
මේක ආරම්භ වෙන්නේ කැනඩාවේ, විශේෂයෙන්ම මේ වෙනකොට කොරෝනා සම්බන්ධයෙන් ඔවුන් ඇති කරලා තියෙන ඒ සීමාවන්ට විරුද්ධව රියදුරන් විසින් ආරම්භ කරපු විරෝධතාවයක් හැටියටයි. ඇමරිකාවේ ඉඳලා කැනඩාවට ඔවුන් ගමන් කරනකොට ගොඩබිම් මාර්ගයකින් එනකොට රටට ඇතුල් වෙන ප්‍රධාන ස්ථානවලදී ඔවුන්ට කොරෝනා වෛරසය වැළඳලා තියෙනවද නැද්ද කියලා ඒ පරීක්ෂණ වලට භාජනය වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම ඒ කොරෝනා රෝගී තත්වයක් තියෙන උදවිය ඔවුන්ව නිරෝධායන කටයුතු කිරීමේදී ඒ දැඩි සීමාවන් වලට විරුද්ධව තමයි මේ රියදුරන් තමන්ගේ ඒ විරුද්ධතා කටයුතු දැන් ආරම්භ කරලා තියෙන්නේ. මෙතනදී මේ ඇම්බැසඩර් බ්‍රිජ් කියන ස්ථානයෙන් දිනකට 40,000ක් විතර රථවාහන එහාට මෙහාට යන ඒ පාලම හරස් වන විදිහට තමයි මේ විරෝධතාවේ ආරම්භ වෙන්නේ. ඒ එක්කම කැනඩාවේ අගනුවර ඔටාවා නගරේ ඒ ප්‍රධාන ස්ථානවල රියදුරන් තමන්ගේ රථ නතර කරලා ඒ ගමනාගමනට බාධා ඇති කළා. ඉතින් මේක සුළුවෙන් පටන් අරන් දැන් මේ වෙනකොට සති 3ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. ඒකේ ප්‍රධානම ප්‍රතිඵලය වෙලා තියෙන්නේ ඇමරිකාවයි කැනඩාවයි අතර තියෙන ඒ ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම නතර වෙලා තියෙනවා. මේ ඇම්බැසඩර් බ්‍රිජ් කියන ඒ ස්ථානයෙන් පමණ දිනකට ඩොලර් මිලියන 350කට වැඩි මුදලක වෙළඳාමක්, එහෙම නැත්නම් ඒ බාණ්ඩ එහාට මෙහාට ප්‍රවාහනය වීමක් සිද්ධ වෙනවා. නමුත් ඒක සම්පූර්ණයෙන්ම දැන් මේ වෙනකොට නතර වෙලා තියෙනවා. ඉතින් මේ කාරණාව නිසා කැනඩාවෙත් ඒ වගේම ඇමරිකාවෙත් මෝටර් රථ නිෂ්පාදන සමාගම් වලට තමන්ගේ ඒ එදිනෙදා කටයුතු කරගන්න බැරි තත්ත්වයක් මතුවලා තියෙනවා. විශේෂයෙන්ම දෙරට අතර තියෙන ආර්ථිකයට විශාල බලපෑමක් මේ වෙනකොට එල්ල වෙලා තියෙනවා. ඉතින් මෙවැනි විරෝධතාවයන් මේ වෙනකොට ප්‍රංශය, බෙල්ජියම සහ ඔස්ට්‍රියාව කියන යුරෝපීය රටවල් තුනෙත් මේක ආරම්භ වෙලා තියෙනවා. ඔබ කලින් කිව්වා වගේ මේක නවසීලන්තයටත් දැන් මේ වෙනකොට දීර්ඝ වෙලා තියෙනවා. අනෙකුත් රටවලත් මේ විදිහටම ඒ එවැනි රියදුරන්ගේ විරෝධතාවයන් පැමිණේ කියන ඒ බය නිසා දැන් ප්‍රංශය වගේ රටවල් මේ වෙනකොට ඔවුන් නිවේදනය කරලා තියෙනවා රියදුරන් මාර්ග අවහිර කරලා ඒ කොරෝනා සම්බන්ධයෙන් ඒ දැනට මේවට කියන ෆ්‍රීඩම් කොන්වොයිස් කියලා තමයි මේක කැනඩාවේ හඳුන්වන්නේ. ඒ විදිහට ෆ්‍රීඩම් කොන්වොයි විදිහට එවැනි විරෝධතා ආරම්භ කළොත් රියදුරන්ට බොහොම දැඩි දඬුවම් දෙන්නට ඔවුන් සූදානමින් ඉන්නවා කියලා විශේෂයෙන් ප්‍රංශය මේ වෙනකොට සඳහන් කරලා තියෙනවා. රියදුරන්ගේ බලපත්‍රය අවුරුදු 3කට තහනම් කරන්නටත් ඒ වගේම යුරෝ 4500ක විතර වගේ ලොකු දඩයකට ඔවුන් යටත් කරන්නටත් සූදානම් වෙනවයි කියලා දැන් මේ විරෝධතාවේ ව්‍යාප්ත වෙලා කියලා තමයි වාර්තා වෙලා තියෙන්නේ.
මීළඟ ප්‍රධාන කාරණාව තමයි තවමත් සමස්ත ලෝකයේම අවධානයට ලක් වෙලා තියෙන යුක්‍රේන රුසියා දේශ සීමාවේ පවතින අර්බුදය. යුක්‍රේනය රුසියාව විසින් ආක්‍රමණය කරයිද කියන ප්‍රශ්නය. මේ පිළිබඳව අපි සති කිහිපයක් තිස්සේ කතා බහ කළා. ඔබට කෙටියෙන් මතක් කිරීමක් කරන්නම් මොකක්ද මේ සිදුවීම කියලා. නේටෝ සංවිධානයේ සමාජිකත්වය යුක්‍රේනයට ලබා දෙන්නට සූදානමක් තිබුණා. ඒට විරෝධය පළ කළා රුසියාව. එහිදී රුසියාව කියා සිටියේ ඇමරිකානු බලපෑම ඇමරිකානු තර්ජනය ඒවා රුසියාවට එල්ල වෙන්න පුළුවන්. මොකද තමන්ගේ අසල්වාසී රාජ්‍ය නේටෝ සංවිධානයට අයත් රාජ්‍යයක් බවට පත් කරගත්තයින් පස්සේ කියලා. මේ විතරක් නෙමේ, පැරණි සෝවියට් සමූහාණ්ඩුවට අයත් අනිකුත් රටවල් වලටත් මේ යෝජනාව නේටෝ සංවිධානය විසින් කළා තියෙනවා කියලත් රුසියාව චෝදනා කරමින් ඉන්නවා. ඉතින් මේ හින්දා මේකට විරෝධය පළ කරන්න රුසියාව සහ යුක්‍රේනය අතර තියෙන දේශ සීමාව ආසන්නයට ලක්ෂයකට අධික රුසියානු හමුදා සෙමලුන් සානගත කරන්නට රුසියාව සූදානම් වුණා. දැන් රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කරන්නේ ඇයිද කියන බය හේතුවෙන් ලෝකයේ විවිධ රටවල් විශේෂයෙන්ම ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන් රුසියාව සමග සාකච්ඡා කරමින් ඉන්නේ මේ ප්‍රශ්නය නිරාකරණය කරගන්න. දැන් එතකොට අමල්, මේකේ අලුත්ම තොරතුරු විදිහට මොනවද අපිට වාර්තා වෙන්නේ මේ සතිය වෙනකොට?
මේ වෙනකොට දිලුරුක්ෂි, බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරිය මොස්කව් නුවරට ගිහිල්ලා රුසියාවේ විදේශ අමාත්‍යවරයා සර්ගි ලවරොෆ් සමග සාකච්ඡාවටයක් පවත්වලා තියෙනවා. මෙතනදී බ්‍රිතාන්‍ය බලාපොරොත්තු වෙන්නේ රුසියාවත් සමග රාජතාන්ත්‍රික මට්ටමින් මේ ප්‍රශ්නය විසඳා ගන්න, ඒකම රුසියාවට පණිවිඩයක් ලබා දෙන්න යම්කිසි විදිහකට යුක්‍රේනය ආක්‍රමණය කරොත්, රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කරොත් ඒ අවස්ථාවේදී යුක්‍රේනයට සහාය දෙන්න, යුදමය වශයෙන් සහාය දෙන්න නේටෝ සංවිධානය බැඳිලා ඉන්නවා කියන පණිවිඩය. ඉතින් මෙතනදී රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මේ ප්‍රශ්න විසඳා ගැනීමට මේ වෙනකොට ලෝක බලවතුන් බොහොමයක් යොමු වෙලා තියෙනවා. දැන් පහුගිය සතියේ ෆ්‍රාන්සේ ජනාධිපති මැක්‍රොන් සාකච්ඡාව පැවැත්වුවා රුසියාවේ ජනාධිපතිවරයා සමග. නමුත් මේ වෙනකොට රුසියාව තවත් යුදමය පියවරක් ඇති කරලා තියෙනවා බෙලාරුස් රාජ්‍යයත් සමග. මේ වෙනකොට බෙලාරුස් රාජ්‍යයයි රුසියාවයි ඒකාබද්ධව දින 10ක යුද පුහුණුවක් දැන් ආරම්භ කරලා තියෙනවා. මේ යුද පුහුණුව එහෙම නැත්නම් මේ අපි කියන මිලිටරි එක්සර්සයිස් එක සඳහා රුසියානු බටපිරිස් 30,000ක් පමණ යොදා ගන්නවා කියලත් වාර්තා වෙනවා. ඉතින් මේකත් ඇත්තටම රුසියාව තමන්ගේ යුදමය ශක්තිය යුක්‍රේනයට යාබදව තියෙන බෙලරුස් රාජ්‍යයේ මේ විදිහට රුසියන් හමුදා යොදාගෙන තමන්ගේ යුදමය ශක්තිය ප්‍රදර්ශනය කිරීමත් ඇත්තටම යුක්‍රේනයට කරන බලපෑමක් හැටියට තමයි මෙතනදී බොහෝ අය දකින්නේ. රාජතාන්ත්‍රික සාකච්ඡාවල සුබ ප්‍රතිඵලයක්, සාර්ථක ප්‍රතිඵලයක් දැනට වාර්තා නොවුනත් මේ වෙනකොට තවමත් බලාපොරොත්තු ඇති කරගෙන තියෙනවා මේ ප්‍රශ්නය යුද්ධයක තත්ත්වයකට පත් නොවී සාමකාමීව විසඳා ගන්නට පුළුවන් වෙයි කියලා. ඉතින් මෙතන රුසියාව සඳහන් කරලා තියෙනවා ඔවුන් සමග සාකච්ඡා කරන අනෙකුත් යුරෝපීය බලවතුන් තමන්ගේ පැත්තෙන් වෙනත් රුසියාවේ කෝණයෙන් මේ ප්‍රශ්නේ දිහා බලන්නේ නැහැ. රුසියාවට ලොකු බියක් තියෙනවා යුක්‍රේනය නේටෝ සංවිධානයට ඇතුළත් වුණොත් ඒක රුසියාවට යුදමය වශයෙන් ලොකු තර්ජනයක් කියලා. ඉතින් ඒ ප්‍රශ්නේ විසඳන්නේ නැතුව මේ ගැන කතා කිරීමෙන් පළක් නැහැ කියන එක රුසියාවේ විදේශ අමාත්‍යංශ අමාත්‍ය සර්ගේ ලවරොෆ් මේ වෙනකොට අවධාරණය කරලා තියෙනවා.
අපිට මතක ඇති පසුගිය සතියේදී අපි සාකච්ඡා කළා ISIS සංවිධානයේ ඒ වෙනකන් හිටපු නායකයා අල් කුරේෂිව ඝාතනයට ලක් වුණා කියලා. සිරියාවේදී ඇමරිකානු හමුදාවල මෙහෙවීමෙන් කුරුදි හමුදාව යොදාගෙන තමයි මේ මෙහෙයුම කරලා තිබුණේ. දැන් හැමදෙනෙකුගේම අවධානයට ලක් වෙලා තියෙන මීළඟ නායකයා කවුද කියලා. මොකද සංවිධානයේ පැවැත්ම ඒ නායකයා අනුව තීරණය වෙන නිසා. ඉතින් අපි දන්නවා අබුබකර් අල් බග්දාඩිගෙන් ආරම්භ වුණු මේ නායකත්වය ඊට පස්සේ අල් කුරේෂිට ගියා. දැන් කවුද අලුත් නායකයා? ඒ සම්බන්ධවත් යම් තොරතුරක් හෙළිදරව් වෙලා තියෙනවා කියලයි තොරතුරු වාර්තා වෙන්නේ. වැඩිතර තොරතුරු දැනගන්න කැමතියි මම.
ඔව් දිලුක්ෂි, මේ වෙනකොට IS සංවිධානය නම් නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ නැහැ කවුද තමන්ගේ නායකයා කියලා. මෙතන අල් කුරේෂිගෙන් පස්සේ කවුද ඒ තනතුරට පත් වුනේ කියන එක ඔවුන් ප්‍රකාශයට පත් කළ නැහැ. නමුත් ඇමරිකාව මේ සතියේ ප්‍රකාශයට පත් කළා ඔවුන් ඩොලර් මිලියන 10ක ත්‍යාගයක් ලබා දෙනවයි කියලා. IS සංවිධානයේ තවත් නායකයෙකු ඉන්න තැනක් ඔහු අල්ලා ගැනීමට පුළුවන් ඔත්තුවක් ලබා දෙන කෙනෙකුට මේ විශාල ත්‍යාගය දෙනවයි කියලා. මෙතනදී ඇමරිකාව ප්‍රකාශ කරනවා දැනට ඇෆ්ගනිස්තානයේ ඉස්ලාමික් ස්ටේට් කොරසාන්, එහෙම නැත්නම් ISK කියන නමින් පෙනී සිටින සංවිධානයේ නායකයා වන සනඋල්ලා ගෆාරි කියන පුද්ගලයා ඇමරිකාවට අවශ්‍යයි. ඔහුව අත්අඩංගුවට ගැනීමට හෝ ඔහු ඉන්න තැනක් පිළිබඳ ඔත්තුවක් දෙන කෙනෙකුට මේ විදිහට ඩොලර් මිලියන 10ක ත්‍යාගයක් ලබා දෙනවයි කියලා. මෙතනදී ඇමරිකාව ප්‍රකාශ කළා තියෙනවා මේ IS සංවිධානය වගකීම බාරගත්තු අගෝස්තු මාසේ කාබුල් නුවර ඇතිවෙච්ච ගුවන්තුටුපළ ආශ්‍රය ඇතිවෙච්ච ඒ විශාල පිපිරීමෙන් 100කට විතර පුද්ගලයන් ජීවිතක්ෂයටපත් වුණා. ඒකෙන් 13 දෙනෙක් ඇමරිකානු සොල්දාදුවන්. ඉතින් ඒ ප්‍රහාරයට සනඋල්ලා ගෆාරි වග කියන්න ඕන ඔහු තමයි ඒ ප්‍රහාරයට අනදුන්නේ කියලා. ඉතින් ඔහුව අත්අඩංගුවට ගැනීමට දැන් ඇමරිකාව ඔවුන්ගේ ඒ බලය යොදනවයි කියලා. ඉතින් එතනදී අපිට යම්කිසි ඉඟියක් ලබා ගන්න පුළුවන්. IS සංවිධානයේ අල් කුරේෂි සිරියාවේදී ඝාතනයට ලක් වුණාට පස්සේ මේ ත්‍රස්ත සංවිධානයේ නායකයා හැටියට අෆ්ගනිස්තානයේ සිට කටයුතු කරන සනෆුල්ලා ගෆාරි කියන පුද්ගලයා දැන් ඒ තනතුරට පත් වෙන්නට ඇති කියලා. මොකද ඔහුව ඉලක්ක කරගෙන තමයි දැන් ඇමරිකාව ඒ මෙහෙයුම ඇති කරන්නේ. කවුරු හෝ IS සංවිධානයේ ඊළඟ නායකයා වුණොත් ඔහුට අනිවාර්යයෙන්ම ඔහුව ඉලක්ක කරගෙන ඇමරිකාව මෙහෙයුම් දියත් කරනවායි කියන එක තමයි මේ නිවේදනය තුළින් ඇමරිකාව ලෝකයට ලබා දීලා තියෙන පණිවිඩය.
සූතිවන්ත වෙනවාමල් මේ සතියේදීත් ලෝකයේ තත්විත කතා බහ කරන්න අපිත් එක්ක සම්බන්ධ වුණාට. ලෝවටා විදේශ විති සමාලෝචනයෙන් අපි යලිත් හමුවෙමු ලබන සතියේ සිකුරාදා. ආයුබෝවන්.
ආයුබෝවන් දිලක්ෂණ.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.